ගෞරවනීය සාමින් වහන්ස, පූජනීය මෙහෙණින් වහන්ස, කල්යාණ මිත්‍රවරුනි, මම කියලා කියන්නේ විතක සතුටින් සිටින අයෙකු සහ තවත් විතක අසතුටින් සිටින කෙනෙකුට. මේ දෙන්නා තමයි වරින් වර මම විදිහට පෙනී හිටින්නේ, මාව නියෝජනය කරන්නේ. විතක අප සන්තෝෂයෙන් සිටින අය, තවත් විතක අසන්තෝෂයෙන් සිටින අය. එනිසා මේ මම හඳුනා ගැනීමේදී භාවනාව විදසුන් වැඩීම කියන්නේ තමන්ව හඳුනා ගැනීම නම්, ඒ තමන්ව හඳුනා ගන්නා ව්‍යායාමේදී දකින්නට ලැබෙන, හඳුනා ගන්නට ලැබෙන ස්වરૂප දෙකක් තමයි මේ සන්තෝෂ සොම්නස් සහගත ස්වરૂපයක්, ධම්නස් සහගත ස්වરૂපයක්. මේ ස්වરૂප දෙක අතර ඔබත් මාත් දෝලණය වෙනවා, සංක්‍රමණය වෙනවා, නවතින්නේ නැහැ. ඔය එක ස්වરૂපයකටවත් අපි ස්ථිර වශයෙන්ම රිංගන්නේ නැහැ, රිංගන්න බැහැ. පුළුවන් කියලා හිතුවට අපු වෙන්න වෙනවා. අසන්තෝෂේ ස්වરૂපය ගන්න අප තවත් මොහොතක සන්තෝෂේ ස්වરૂපය ගන්නවා. ඉතින් අසතුටින් සිටින විට ඒ ජීවත් වෙන කෙනා නෙමෙයි සතුටින් ඉන්නකොට ජීවත් වෙන්න දෙන්නේ. එක්කෙනාම නෙමෙයි, මම වේලාවක සන්තෝෂයෙන් වේලාවක අසන්තෝෂයෙන් කීවට එය නෙමෙයි ඇත්ත. සතුටින් ජීවත් වන විට සිටින පුද්ගලයා සම්පූර්ණයෙන්ම වෙනස්. අසතුටින් ඉන්නකොට හුස්ම ගන්න කෙනාට වඩා ඒ බව හොඳට පේනවා. භාවනාවේදී හුස්ම ගැන අවධානයෙන් ඉන්න, අසතුටින් අසන්තෝෂයෙන් සිටින විට හුස්ම ගන්න රටාව නෙමෙයි, සන්තෝෂයෙන් ඉන්නකොට හුස්ම ගන්න රටාව වෙනස්. හැම දෙයක්ම වෙනස්, මූණ වෙනස්, ඇස් දෙක වෙනස්, කතාව වෙනස්, ඇවිදීම වෙනස්, බඩගින්න වෙනස්, නිදිමත වෙනස්, මේ හැම දෙයක්ම වෙනස්. ඒ නිසා මේ පුද්ගල ස්වરૂපයන් අඳුනා ගන්න, සතුටින් සිටින පුද්ගලයාව දකින්න, අසතුටින් සිටින පුද්ගලයාව දකින්න. ඊළඟට මේ සතුටින් සිටින පුද්ගලයාව බිහි කළේ කවුද? අසතුටින් සිටින පුද්ගලයාව නිර්මාණය කළේ කවුද? මනසයි. දෙවි කෙනෙක්වත්, බ්‍රහ්මයෙක්වත්, වෙනත් කිසියම් බලවේගයක්වත් නැතිනම් තව පුද්ගලයෙකුවත් නෙමෙයි, මනසමයි. මේ මනසේ කාර්යය තමයි නිර්මාණය. මේ තමයි මනසට පැවරිලා තියෙන, නැතිනම් මනස විසින් පවරාගෙන තියෙන කර්තව්‍යය. මහා භාර දූර වැඩක් වගේ. එක මොහොතක්වත් නිකන් හිටියොත් මහා පාඩුවක් වෙනවා වගේ. තමන් නැති වුණොත් එහෙම මුළු ලෝකෙම විනාශ වෙනවා වගේ මහා භාර දූර වගකීමක් කරපින්නා ගත්තායි කුසේ මනස නිර්මාණය කරනවා. මේ මනස කරන්නේ නිර්මාණයක්. ඉතින් ඒවට තමයි සංස්කාර කියලා කියන්නේ. මේ හැම දෙයක්ම සංස්කාර. සංස්කාර කියන්නේ මනස විසින් කරනු ලබන නිර්මාණයක්. දැන් මේ හිත නැතිනම් මනස හරිම ආසයි හද හද ඉන්න මොනවා හරි හදන්න. මනස නිකං සිටීමක් නැහැ, මොනවා හරි හදනවා. ඉතින් මේ හදන දේවල් නිසා ඒ හදන මනසම එක්කෝ සතුටටපත් වෙනවා නැතිනම් දුකටපත් වෙනවා. වෙන කවුරුවත් නෙමෙයි, මනසම විතක දුක අනුභව කරනවා, තවත් අවස්ථාවක සතුට අනුභව කරනවා. ඉතින් මේ අනුභව කරන්නේ කවුරුන් පිසු ආහාරද? මනසම පිසිනලද ආහාරයි, වෙන මොනවත් නෙමෙයි. ඉතින් මේ සතුට හෝ දුක කියන්නේ මනස නැමැති සූප වේදියා විසින් පිසුණු ලැබූ ආහාරයි. සතුට කියන්නේ අසතුට කියන්නේ. එතන මේ සූප වේදියා නරකනම් ඒ පිහින ඒ උයන කෑමත් නරකයි. ඉතින් ඒ තමයි දුක. එතන දුකට එකෙල්ලීම වග කියන්නට ඕනේ මනස, සතුටට මනසයි. ඉතින් මේ අවස්ථා දෙකේදීම කල්යාණ මිත්‍රවරුනි හොඳට බැලුවොත් මේව නිකන් පහළ වෙනව නෙමෙයි, ආකාශෙන් සතුට කඩාගෙන වැටෙනව නෙමෙයි, අහසින් දුක කඩාපාත් වෙනව නෙමෙයි, හිත ඇතුලේ සිටිවිල්ලෙන් සිටිවිල්ල එකතු කරමින් අමුණමින් හිමිහිට හිමිහිට හිත නිහඬව ඒ කාටවත් ඇහෙන්න නෙමෙයි. අභ්‍යන්තරයේ මහ ഘോഷාවක් තියෙන හැබැයි පිට කාටවත් පේන්නේ නැහැ මේ මොනවද පිසගන්නේ මොනවද උයන්නේ කියලා. ඉතින් ඔන්න සතුට උයනවා, දුක උයනවා. මේ හැම වෙලෙම ওই දෙක තමයි හිත කරමින් කරමින් ඉන්නේ. මේක මහා භාරතාර රාජකාරියක් වගේ. බලන්න නොහිතන වෙලාවක් තියෙනවද? කිසිම දෙයක් ගැන කල්පනා නොකර ඉන්න අවස්ථාවක් තියෙනවද? හැම වෙලෙම මොකක් හරි ගැන අපේ හිත කල්පනා කර කර ඉන්නේ. මෙන්න මිනිස් සිතේ වර්තමාන ස්වභාවය. මේක නෙමෙයි යථා ස්වභාවය, නමුත් වර්තමාන ස්වභාවය මෙන්න. මොකද්ද? හැම මොහොතකම ඔබේ මගේ මනස කුමක් ගැන හරි සිතමින් කල්පනා කරමින් ඉන්නේ, මොනවා හරි පිසිමින් සිටින්නේ. විවේකයෙන් නැහැ. අපි විවේකයෙන් කියා කීවත් ඒ ඉන්න අවස්ථාවේ මොකක හරි මනසෙල් බිලා සිටින්නේ. ඒ නිසා ඒක තමයි මානසික ഘോഷාව කියලා කියන්නේ. හැම වෙලෙම හිත කතා කරන, හැම වෙලෙම හිත දොඩවනවා. මොනවා හරි ගැන හිතට දොඩවන්නට නිශ්චිත මාතෘකාවක් ඕනේ. ඕනෑම පැත්තකට හිතට පුළුවන් කතා කරන්න. හිතට ඕනේ මොකක් හරි මාතෘකාවක් විතරයි. Taman දන්නවද නැද්ද, අවශ්‍යද නැද්ද, වැදගත්ද නැද්ද, ඒ මොනවත් සලකා බලන්නේ. මාතෘකාවක් තිබුණොත් හොඳටම ඇති අපේ මනසට දොඩමලු වෙන්නට. ඒතර මාතෘකා ඇති පදන් තියෙනවා. මාතෘකා අහේනියක් නැහැ. මාතෘකා හිඟයක් නැහැ. මත් නිසාද නිරන්තරයෙන්ම අප කරන්නේ මනසට මාතෘකා සැපයීම. මාත්‍රිකා සපේනු ලැබේ. අපි කරන්නේ ඒක තමයි. ඉතින් කොහොමද මේ මාත්‍රිකා සපයන්නේ? ඉතින් අපි මාත්‍රිකා රූප විදිහට දෙනවා. පේන දේවල් විදිහට, දර්ශන විදිහට ඔන්න මාත්‍රිකා දෙනවා. ඉතින් මොනව හරි පෙන්නපු ගමන් හිත ඒ ගැන කතා කරන්න පටන් ගන්නවා, හිතන්න පටන් ගන්නවා, කල්පනා කරන්න පටන් ගන්නවා. මොනව හරි ඇහුණු ගමන් ඒ ගැන කල්පනා කරනවා. මොනව හරි දැනුණු ගමන් සුවඳක්, රසක්, ස්පර්ශයක් ඒ ගැන අන්න හිත කතා කරනවා. ඉතින් මොනවත් නැති වෙච්ච වෙලාවක හිත නිහඬ වෙනවද? බලන්න දෙයක්වත් නැති, අහන්න දෙයක්වත් නැති, දැනෙන දෙයක්වත් නැති තැනක අන්න මනස උපක්‍රමයක් හදලා තියෙනවා ස්වයං පෝෂණය සඳහා. ඒ කියන්නේ බාහිර වශයෙන් පෝෂණයක් සිද්ධ නොවන විට, බාහිර වශයෙන් කෑම දෙන්නේ නැති වෙලාවට මනසම වගා කරගත්ත ආහාර ටිකක් තියෙනවා. අන්න ඒව මත යැපෙනව. මොනවද? මතකයන්, සිතිවිලි. ඉතින් එතකොට ඒ මාත්‍රිකා හිඟයක් නැහැ. රූප හිඟේකුත් නැහැනේ. ඇහැ තියනකල් ඉතින් රූප පේනවා. කන තියනකල් ඇහෙනවා. ඉතින් ඒ විදිහට ඒව මොනවත් නැතත් ඒ සියල්ල නැති වෙච්ච තැන ඇතිපදමෙත සිතිවිලි, මතකයන්, මතිමතාන්තර තියෙනවා. ඉතින් මේ ඕනෑම දෙයක් මාත්‍රිකාවක් කරගෙන අපේ මනස දීප කතා, කෙටි කතා, ශනික කතා, වාද විවාද, විචාර පවත්තනවා. මේ හැම වෙලේම ඉන්නේ ඔය කිසියම් වාදයක, සංවාදයක අපේ හිත. කවුරු එක්කද? තමන් එක්කම. මේ වෙන කවුරුවත් එක්ක නෙමෙයි සංවාද කරන්නේ, තමන් එක්කම. තමන් තව පුද්ගලයෙක්ව මවා ගන්නවා. දැන් අපි හිතනවා කියන්නේ ඒකයි. මෙහෙම කියයි. එහෙම කිව්වොත් මම මෙහෙම කියනවා. ඉතින් ඕම් පටන්ගෙන බලන්න මහා දිග සංවාදයක් මනසට ගොඩනගන්න පුළුවන්. මනස තරම් නිර්මාණශීලී කෙනෙක් තවත් නැහැ. හැමෝගෙම මනස. එතන ඒ නිර්මාණශීලීත්වයෙන් ඔය එලි දැක්වෙන්නේ බොහොම ටිකයි. ගීත විදිහට, කතන්දර විදිහට, නාට්‍ය විදිහට, කවි විදිහට, චිත්‍රපට විදිහට එළිය දෙන්නේ බොහොම ටිකයි. වැඩි හරියක් කල්යාණ මිත්‍රවරුනි, මනස තුලම මුද්‍රා නාට්‍යසේ රඟ දැක්වෙන. එළියට ඒව ඇහෙන්නේ නැහැ. එළියට පේන්නේත් නැහැ. හැබැයි නැත්තේත් නැහැ. ඉතින් මේ නිසා මේ මනසේ මේ ස්වභාවය, මේ හිතේ හැටි, මේක ඉඩක් නැහැ. පිරීලා තියෙන්නේ. මනස පිරී ඉතිරි ගොස් තිබෙන්නේ මොන වගේද? ඒ තමන්ගෙම කතාවෙන්. හැම වෙලේම කතාව කතාව කතාව. අපි කටින් කතා නොකර හිටියත්, මුලින් එක වචනයක්වත් නොදොඩා සිටියත් හිත තොරතෝංචියක් නැතුව කෑ ගහනවා. හිත තොරතෝංචියක් නැතුව බනිනවා. හිත අතරක් නැතුව කෑ ගහනවා. දැන් මේ නිසා අපි කිව්වට මම නිහඬයි කියලා ඇත්තටම නිහඬ නැහැ. එහෙම කිව්වට නිහඬ පුද්ගලෙක් කියා ඒ අනිත් අයටයි නිහඬ. තමන්ට නිහඬ නැහැ. ඔය නිහඬයි කියන හිතන බොහෝ දෙනෙකු ඒ නිහඬ අනුන්ට, තමන්ට නෙමෙයි. තමා තුළ මහා ගාල ගෝට්ටියක් කතා කරන නොකරන හැම දෙනාගෙම මනසේ හැටි මෙන්න. මේක තමයි හිතේ හැටි. ඉතින් ඒ ඉවරෙකුත් නැහැ. විවේක ගැනීමකුත් නැහැ. අතරකුත් නැහැ. අපි කියවනේ කතාවක තියෙන්න ඕන කියලා, ලියනකොට විරාම ලකුණු තියෙනවා, හිස්තැන් තියෙනවා, ඉඩ තියෙනවා, බෙදෙනවා. දැන් කටින් කතා කරනකොට ඉරියැන්දේ නැති වුණාට, පේලි බෙදුවේ නැති වුණාට එහෙම තමයි කතා කරන්නේ. එතකොට තමයි ඒ කතාව අහන කෙනෙකුට රසවත් වෙන්නේ, අහන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේ සිටීම තුලත් කල්යාණ මිත්‍රවරුනි විරාම ලකුණු තියෙන්නට ඕනේ, නැවතුම් තිත් තියෙන්නට ඕනේ. සමහර විට එක ඡේදයකින් අනිත් ඡේදයට ඉඩක් තියන්නට ඕනේ. හිතනකොට එක මාත්‍රකාවක් හිතන ඒක ඉවරයි, ආ මං ඒක හිතලා ඉවරයි. ඉතින් ඊළඟට යන්න පොඩි ඉඩක් හුස්මක් එහෙම අරගෙන, දැන් එහෙම තියෙනවා නම් ඒ හිත කොච්චර ලස්සනද? හරි ලස්සන පොතක් වගේ හොඳට. ඉතින් එහෙම නැහැ. කිසිම ඉඩක් මනසේ නැහැ. සිතිවිලි වලින් පිරීලා 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 නිහඬතාවයක් නැහැ. හැම වෙලෙම කතාව කතාව කතාව, මොනවා හරි ගැන කතාව. මේක මේ එක්කෙනෙක්ගේ දුර්වලකමක් නෙමෙයි, සාමාන්‍ය මානසික ස්වභාවය. ඉතින් මෙන්න මේ මානසික ස්වභාවය අපි අඳුනා ගන්නට ඕනේ. ඉතින් ඒ අඳුනා ගැනීමත් භාවනාවේ එක පියවරක්. මොකද්ද මේ කෑ ගහන හිත දැකීම? හිත කියා අපි හොයනවනේ, මොකද්ද මේ හිත කියන්නේ, මේක කොහෙද තියෙන්නේ, මොන පාටද, මොන විදිහද? දැන් ඔය ඔක්කොම ප්‍රශ්න වලට කල්යාණ මිත්‍රවරුනි මුලින්ම ලැබෙන පිළිතුර නම්, ප්‍රථම පිළිතුර නම් මොකද්ද? මනස කියන්නේ ഘോഷාවක්. මනස කියන්නේ ගාල ගෝට්ටියක්. මනස කියන්නේ කන්දොස් ක්‍රියාවක්. ඒ එහෙම මනසක් තමයි මුලින්ම අපිට දකින්න ලැබෙන්නේ. හිත ලස්සනයි. බුදුහාමුදුරෝ දේශනා කරනවා හිත හරීම ලස්සනයි. ප්‍රභස්තර මිදං භික්කවේ චිත්තං. මේ හිත හරීම ලස්සනයි, හරීම ප්‍රභාස්වරයි. හැබැයි දැන් ඒ ප්‍රභාස්වර හිත අපිට පේන්නේ නැහැ මුලදී. භාවනාවේදී මුලින්ම අපිට පේන්නේ ප්‍රභාස්වර මනසක් නෙමෙයි, ලස්සන මනසක් නෙමෙයි, කිසිම පිළිවෙලක් නැති මහා අවුල් ජාලයක්. අවුල් ජාලයක් කියන්නේ මේ හිතන දේවල්. ඔය භාවනාවේදී අපි කියනවනේ හිත දුවනවා කියලා. හැම යෝගියෙකුගේම පැමිණිල්ල තමයි හිත දුවනවා. භාවනා කරනකොට හිත දුවනවා. බලන්න ඔය හිත දුවන කාරණා එකින් එක, මේ කාරණා මට ඕනෙද, මේ කාරණා ගැන හිතන්න ඕනෙද, එහෙම විමසීමක් කළොත් තේරෙවි ඔය කල්පනා වෙන දේවල් වැඩි හරියක් අපිට ඕන්නේ නැහැ. ඒ වෙලාවට ඕන්නේ මොකට හිතෙනවද? අවශ්‍ය නැහැ. ඉතින් අනවශ්‍ය ලිපිගුණු ඔක්කොම ටික පෙරලාගත්ත මේසයක් ගැන හිතන්න කාර්යාලයක තියෙන, එතෙන්ට ඕන් නැති, එදාට ඕන් නැති ඔක්කොම ලිපිගුණු ටික පෙරලලා තියෙනවා ඒ මේසේ උඩ. හැබැයි Tamanට කළ යුතු දේ, එදාට පැවරිලා තියෙන වගකීම, ඒ පිළිබඳ ලිපිගුණුව නැහැ. ඒක හොයාගන්න බෑ. අර අනිත් සියලුම ලිපි ලේඛන අතර එය හැංගිලා, අනිත් ලිපි වලින් වැහිලා ගිහිල්ලා. ඉතින් හැම වෙලෙම සිද්ධ වෙනවා ඒ ලිපි කරුවාට හෝ ලිපි කාරණියට ඒ අර වැහෙනකොට, අලුත් ලිපි ගොනු ගැවිලා වැහෙනකොට අර අවශ්‍ය ලිපි ගොනුව හාරලා අවස්සලා ආපහු එළියට ගන්න. ඉතින් එළියට ගත්තට තියෙන්නේ ආපහු ඕන් නැති ලිපි ගොනු ගෙනල්ලා මේ මේසි පුරව ගන්නවා. අන්න ඒ වගේ මනසක් තමයි අපිට මුලින්ම දකින්න ලැබෙන්නේ. ඔයිට වෙනස් නැහැ. ඔය හිතන කිසි දෙයක් අපිට අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය හුස්මත් එක්ක ඉන්න, අපිට අවශ්‍ය ඇවිදීමත් එක්ක ඉන්න අපිට අවශ්‍ය මේ ශරීරයට දැනෙන සංවේදනා සමග සාවධාන වෙන්න. නමුත් ඊට සූදානම් වුණු ඊට ලෑස්ති වුණු මනසක් නෙමෙයි තියෙන්නේ. ඒ මොහොතට අවශ්‍ය නැති අදාළ නැති දහස්සකුත් එකක් කාරණා ගැන මනස වෙහෙසෙනවා, මනස කෑ ගහනවා, මනස කල්පනා කරනවා. ඒ මෙන්න හිත, ඔය හිත තමයි අපට ප්‍රථමයෙන්ම මුණ ගැහෙන්නේ. මේ හිත ගැන කවි ලියනවා, ගීත කියනවා. හැබැයි එහෙම ඒ ගීතවල කවිවල තියෙන හිත නෙමේ අපිට මුණ ගැහෙන්නේ. ඊට වැඩිය නිකන් පිස්සන් කොටුවක් වගේ තමයි. ඒ තමයි ඇත්තම ස්වභාවය. මේ වෙලාවේ හිතේ මොකද්ද? කිසිම පිළිවෙලක් නැති වියරුවක්, උමතුවක්, අවුලක්, උන්මාදයක්. ද උන්මාදයට පත්වෙච්ච කෙනෙක්, වියර වුණු කෙනෙක්, උමතු වුණු කෙනෙක් කෑග ගහ ඉන්නවා, අසා ඇතිනේ, දැක ඇතිනේ, පිස්සු හැදිච්ච කෙනෙක් ඒ කියන දේවල් අහන් ඉන්න. ඒ වගේ කිසිම නෑ ගැළපීමක්, අදාළත්වයකුත් නෑ, මොකට කියනවද දන්නෙත් නෑ, කියලා ප්‍රයෝජනයකුත් නෑ. කියන කෙනාට වැඩකුත් නෑ, අහන් ඉන්න අයට වැඩකුත් නෑ. එයාම දන්නේ මම මේ මොනවද කියන්නේ කියලා, ඇයිද මේවා කියන්නේ කියා. ඉතින් එහෙම කියන කෙනා දන්නෙත් නැත්නම්, අහන කෙනාට වැඩකුත් නැත්නම්, සම්බන්ධයකුත් නැතිනම්, කියලා ප්‍රයෝජනයකුත් නැතිනම්, එහෙම පිළිවෙලකට නැති නිෂ්ප්‍රයෝජන අදාළ නැති පිළිවෙලක් නැති පාලනයක් නැති කතාවක් කරන කෙනෙකුට අපි කියනවා නම් පිස්සෙක්, පිස්සු කතාවක්, උමතු කෙනෙක්, බියරු වැටිච්ච කෙනෙක් කියලා. ඉතින් අපේ හිතත් ඒ වගේ. හොඳට බලන්න, හිතේ ඒ වගේ. ওই හිතෙන දේවල් වල කිසි ගැළපීමක් නැහැ, පිළිවෙලකුත් නැහැ, අදාළත්වයකුත් නැහැ, අපිට ඕනෙත් නැහැ. ඕන නම් තව කමන්නේ, ඕනෙත් නැහැ. හැබැයි හිතනවා. දැන් ওই හිතෙන වචනය, හිතෙන සිතිවිල්ල අපි කතා කළොත්, Tamante හිතෙන එක කිව්වොත්, අනිවාර්යයෙන්ම අහන අය අපිට පිස්සු කියලා හිතයි. අපිට හිතෙන හැම සිතිවිල්ලම වචනයක් බවට පෙරළුවොත්, අනිවාර්යයෙන්ම අනිත්‍ය තීරණය කළයි මේ මිනිස්සයාට පිස්සු කියලා. ඒ වෙනවා. ඉතින් ඔය පිස්සු හැටිච්ච අය කරන්නේ ඒක තමයි, හිතෙන එක කියනවා. දැන් අපි එහෙම කියන්නේ නැහනේ. අපි හිතන දේවල් වලින් බොහොම පෙරලා තෝරලා තමයි කතා කරන්නේ. ඒ කතා කරද්දී අනවශ්‍ය දේවල් කොච්චර කියවෙනවද? හැබැයි එහෙම තේරීමක්, පෙරීමක්, විමසා බැලීමකින් තොරව කෙලින්ම මනස සම්බන්ධ කළොත් මුවත් එක්ක, කටත් එක්ක, දැන් ඒ අතරමැද අපේ පාලනයක් තියෙනවා. දැන් ඒ හිතෙන දේවලුයි සිතිවිලි වචනයි අතර තියෙනවා පාලනයක්, තේරීමක්. තෝරලා තමයි ටිකක් කතා කරන්නේ. ඒ පාලනය නැති වෙලා ගියොත් එහෙම හිතන හැම එකක්ම කියවෙන්න පටන් ගන්නවා. ඉතින් ඔය ආවේගයක් ආවම, තරහ එහෙම ආවම සිද්ධ වෙන්නේ එයයි. මොකද පාලක මැදිරිය වහලා දානවා. ආවේගයකදී පාලනයක් නැහැ කියන්නේ ඒකයි. මොන ආවේගයාවත් පාලනයක් නැහැ. ආවේගයට යට වුණහම පාලනය අහෝසි වෙනවා. එතකොට පාලක මැදිරිය නැහැ, වාරණ මණ්ඩලේ නැහැ. පාලක මැදිරිය නිමාඩු ගිය වෙලාවක, වාරණ මණ්ඩලය අහෝසි වෙලා ගිය අවස්ථාවක, අන්න සිටීම සමානයි කතා කිරීම. හිතෙනවා, හිතන එක කියනවා, හිතන එක කියනවා. ඉතින් එතකොට අන්න ආනා හිතනවා, මේ මිනිස්යාට පිස්සු, මොනවද මේ කියවන්නේ? කෙලවරක් නැතුව කියවනවා. මේවා කාටද කියන්නේ? සම්බන්ධයක් නැහැ, ගැළපීමක් නැහැ. ඉතින් එතකොට අන්න මානසික රෝගයක් කියලා හිතනවා. මේ මිනිස්යාට ලෙඩක් තියෙනවා මොකක් හරි, බේතක් දෙන්න ඕනේ. ඉතින් මේ ඒ ලෙඩේ තියෙනවා, කතා නොකලත් ලෙඩේ තියෙනවා. ඒක පේන්නේ නැති එකයි ප්‍රශ්නේ. ප්‍රශ්නේම නෙමෙයි ඒක පේන්නේ. පේන්නේ නැති එක වාසනාවක්. හැබැයි ඒ රෝගී ස්වභාවය හැම ප්‍රත්‍යක්ෂන මනසකම තියෙන. හිතීම බෙදිහා බැලුවොත් ඔය தත්ත්වය හොඳට පෙනේවි කල්යාණ මිත්‍ර. මේව ඕන්නේ වැඩකුත් නැහැ, ඵලකුත් නැහැ, නොහිතුවා කියලා වෙන පාඩුවකුත් නැහැ. නමුත් නොහිතා ඉන්නත් හිතෙනවා, හිතෙනවා, හිතෙනවා. ඔය අපි කතා කරනවනේ ශක්තිය ගැන. ජීවත් වෙන්න ශක්තිය ඕනේ. ඒකට අවශ්‍ය කෑම කන්න ඕනේ, ව්‍යායාම කරන්න ඕනේ, බෙහෙත් ගන්න ඕනේ, විවේක ගන්න ඕනේ. ශක්තිය. ඉතින් මේ ඔය හැම දෙයකින්ම ලැබෙන ශක්තිය තියෙනවනේ. ඒ ශක්තිය වැඩිපුරම වැය වෙන්නේ හිතන්න. මේක තමයි කනගාටුම කාරණේ. සංවේගයටම හේතුව තමයි කල්යාණ මිත්‍රවරුනි, අපි කන කෑම වලින් වැඩිපුරම ශක්තිය වැය වෙන්නේ හිතන්න. විශේෂයෙන් ආවේගශීලීව හිතන්න. ආවේගශීලීව හිතුව ගමන් ලොකෝ මහන්සියක් දැනෙන්නේ ඒකයි. මහ විශාල ශක්තියක් ගන්නවා එක තප්පර කීපයක ආවේගශීලී කල්පනාවකට. හරියට ඔය බැටරියකින් ලොකු එළියක් නැත්තම් විදුලියක් එක පාර ගන්නවා වගේ ආවේගශීලී. ඉතින් ඒකට තමයි වැඩිපුරම ශක්තිය වැය වෙන්නේ. වැඩිපුරම අපිට වෙහෙස දැනෙන්නේ හිතන නිසා, වැඩ කරන නිසා නෙමෙයි, ඇවිදින නිසා නෙමෙයි, හිතන නිසා. ඉතින් ඒ නිසා තමයි ඔය හිතලා වැඩ කරන සහ කායිකව මහන්සි වෙන කියලා අපි බෙදනවනේ කොටස් දෙකකට. ශ්‍රමිකයන් ඔළුව වෙහෙසලා වැඩ කරන අය, ඇඟ වෙහෙසලා වැඩ කරන අය. වැඩිපුර මහන්සිය දැනෙන්නේ ඔළුව වෙහෙසලා වැඩ කරන අයට, ඇඟ වෙහෙසා වැඩ කරන අයට නෙමෙයි. ඒ අය බොහොම වැඩ ඉවර වුණාට පස්සේ බොහොම සැහැල්ලුවෙන් ඉන්නවා. හැබැයි ඔළුව වෙහෙසලා වැඩ කරන අය බලන්න වැඩ කරනකොටත් මහන්සි, කරාට පස්සෙත් මහන්සි, මහා ආතතිය බලන්න. ඒ ඉවර වෙන්නෙම නැහැ. බොහොම ඉක්මනට වයසට යන ගතියක් පේනවා. හේතුව මේ ශක්තිය වැඩිපුරම අපි ෂෙය කරන්නේ හිතන්න. සිටීම නිකන් කෙරෙන්නේ. අපි හිතනවනේ මේ මේක හිතන එකට ශක්තියක් නැහැ, මේක නොමිලේම වියදමක් නැහැ. ඒක නෙමෙයි ඇත්ත. හිතන්න තරම් ශක්තියක් වැය වෙන්නේ නැහැ වෙන කිසිම දෙයකට. ඉතින් මේ ශක්තිය අපතේ යෑමක් සිද්ධ වෙන්නේ කල්යාණ මිත්‍රෝ. ඉතින් ඒ නිසා තමයි අපි දුර්වල වෙන්නේ. දැන් මේ විදිහට මේ මනසේ ස්වභාවය පැහැදිලිව එක එල්ලේ දකින්න. කුමක්ද මේ හිත කියන්නේ? නොනවතින කතාවකට. හිත කියන්නේ නොනවතින ഘോഷාවකට. හිත කතා නොකරන, හිත ഘോഷා නොකරන මොහොතක් අවස්ථාවක් නැහැ. හැම වෙලෙම හිත කතා කරනවා. ඔබ කිසියම් කාර්යයක නිරතව සිටින විටත්, කිසිම වැඩක් නොකරන වෙලාවටත්, මේ අවස්ථා දෙකේදීම මනස කාර්ය බහුලයි. බොහෝ විට නිකන් ඉන්නවා කියන අවස්ථාවල තමයි වැඩිපුරම මනස කාර්ය බහුල. ඉතින් මහා කම්හලක් තමයි මනසසේ අපිට පේන්නේ. හිත කියලා අපිට පේන්නේ යකාගේ කම්හලක්. එක තැනක තලනවා, තව තැනක නවනවා, තව තැනක දිගහරිනවා, තව තැනක අඹරනවා, තව තැනක උණු කරනවා, තව තැනක උල් කරනවා. එකනේ කම්මලක ස්වභාවය. ඒ වගේ තමයි මනස. ඒ වගේ තමයි මනසේ මේ කෑ ගැහිම සහ දෙඩවීම. එකක් නෙමෙයි කරන්නේ. එකඟ වෙනවා, විරුද්ධ වෙනවා, හරි කියනවා, වැරදි කියනවා, ප්‍රශ්න අහනවා, විශ්වාස කරනවා, හා කියනවා, බෑ කියනවා. ඒ වගේ තමයි මේක කිසි පිළිවෙලක් නැහැ. හරියට අර කම්මලක කිසි පිළිවෙලක් නැති අකාගේ කම්මලක් වගේ එක තැනක රත් කරලා නමන යකඩෙම ඊළඟ තැන ආය රත් කරලා දිගාරිනවා. ඒ නමපු එක වැරදි කියලා. ඒක තමයි පිළිවෙලක් නැති කම්හලක ස්වභාවය. ඉතින් කරන්නේ නමන එකයි දිගාරින එක. රත් කළා නමනවා, ආය රත් කළා දිගාරිනවා. ඒ දෙයම තමයි මනසේ. එපා කියනවා, ඕනේ කියනවා, හා කියනවා, බෑ කියනවා, ඔව් කියනවා, නෑ කියනවා. ඉතින් එහෙම එකම දෙයට ওই විදිහට කෑ ගහගෙන කල්යාණ මිත්‍රවරුනි, උදේ සිට රැ වෙනකල් උපන්දා සිට මේ ඇනටෙක් අපේ මනස දැවැන්ත උද්ඝෝෂණයක, මනස දැවැන්ත ගාල ගෝට්ටියක. ඉතින් මෙන්න මේ මනස තමයි භාවනාවේදී නිහඬ වෙන්නේ. නිහඬ කරනව නෙමෙයි, නිහඬ වෙන්නේ. නිහඬ විය යුතු වන්නේ මේ මනසයි. කොහොමද මනසක් නිහඬ කරන්නේ? ඉතින් ඒ සඳහා විවිධ උපක්‍රම තියෙනවා. ඒ උපක්‍රම වලට තමයි කමඨහන් කියා තිබෙන්නේ. ඔය මූලික වශයෙන් හැම කමඨහනකම කල්යාණ මිත්‍රවරුනි, ප්‍රථම අරමුණ නම් මේ කෑ ගහන මනස නිහඬ කිරීමයි. නිහඬ වීමට ඉඩ ප්‍රස්ථා සැකසීමයි. ඉතින් දැන් හිත හැම දෙයක් ගැනම කතා කරනවනේ. ඇහෙන දෙයි, පේන දෙයි, මතක් වෙන දෙයි, ආය ඇහෙන දෙයි, ඔය විදිහට හිත හැම දෙයක් ගැනම තප්පරයක් දෙකක් කතා කරනවා. ඊළඟ දේ ගැන තප්පරයක් දෙකක් කතා කරනවා. මේ විදිහට මහා වැදගත් කාර්යයක් ඉෂ්ට කරනවා වගේ තමයි පෙන්වන්නේ මනස. හැබැයි තඹ සතේකට වැඩක් නැහැ. වැඩක් ඇති දෙයක්වත් කරගන්න දෙන්නේ නැහැ ওই කෑ ගහන මනස. ඒක තමයි උද්ඝෝෂණයේ ස්වභාවය. කිසියම් දෙයකට කෑ ගහන ස්වභාවය තමයි කිසි දෙයක් කරන්න දෙන්නේ නැහැ. කෑ ගහන එක විතරයි ලොකුම වැඩේ කියලා හිතන්නේ. දැන් මේ කෑ ගහන හිත, දොඩමලු මනස, නිරන්තරයෙන්ම ගොතන මනස හඳුනාගෙන ඒ මනසට නිහඬ වෙන්නට අප උදව් කළ යුතු වෙනවා. ඒ තමයි භාවනාව කියන්නේ. දැන් ස්වභාවයෙන්ම මනස නිහඬ වෙන අවස්ථා තියෙනවා. උත්සාහයකින් තොරව එකවරම කම්පණයකටපත් වුනහම තත්පරයකට දෙකකට හරි මනස ගොළු වෙනවා. එකවරම කිසියම් කම්පනයක් වුනහම, අනපේක්ෂිත දෙයක් අහන්න ලැබුනහම මොනවත් හිතාගන්න බැරි වෙනවා. හිත හිටිය දේ නවතිනවා, අලුත් දෙයක් හිතෙන්නේ නැති වෙනවා. ඉතින් ඒ අපේ පාලනයෙන් තොරව අනපේක්ෂිත මොහොතක සිද්ධ වෙන්න පුළුවන්. සැලසුම් කරලා කරගන්න බෑ. අහවල් වෙලාවේ මා තප්පරයක් දෙකක් නිහඬව ඉන්නවා කියා එහෙම කලින්ම ලෑස්ති වෙලා කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. හදිසි කම්පණ නිසා සිද්ධ වෙන්න පුළුවන්. ඒ අර සාමාන්‍යයෙන් කතා කර කර තමයි මනස ඉන්නේ. තමන් එක්කම කෑගහ ගහ ඉන්නවා. දැන් මේ මනස නිහඬ කරන්නට භාවනාවේදී ගනු ලබන පළවෙනි උපක්‍රමය තමයි දැන් කතා කරන්න මාතෘකාව ඕන කිව්වනේ. කවුද මාතෘකා දෙන්නේ? අපි දෙන්නේ මාතෘකා. පෙන්න මාතෘකා දෙනවා. කනට කරලා මාතෘකා දෙනවා. යම් යම් දේවල් විඳින්නට දීලා මාතෘකා සපයනවා. දැන් මෙන්න මේ විදිහට මාතෘකා සැපීම සීමා කිරීමක් හැම භාවනාවෙදිම සිද්ධ වෙනවා. මනසට මාතෘකා සැපීම සීමා කළ යුතු වෙනවා. කෑ ගහන්න එපා කිව්වට වැඩක් නෑ. කෑ ගහන මාතෘකා, කෑ ගහන්නට උදව් වෙන මාතෘකා අඩු කරන්න. ඉතින් ඒ නිසා තමයි භාවනාවේදී ඇස් හොමගන්නේ. එතකොට ප්‍රබලම මාතෘකා සපයන්නෙකුගේ සේවය తాවකාලිකව අර්ථිත වෙනවා. බලන්න ඇස් හොගෙන මොහොතක් ඉඳලා හිත කෑ ගහනවා, ඇස් අරින්න අරක බලන්න මේක බලන්න. හිතට දැන් මාතෘකා හිඟයක් එනවා ඇස් වහගත්ත ගමන්ම. නැති වෙන්නේ හිඟයක්. ඉතින් මනස විවිධ දන්න උප්පරවැට්ටි සියල්ලම පාවිච්චි කරනවා පියාගත්ත ඇස් දෙක විවර කරන්නට. අන්න එතෙන්දි තමයි අදිෂ්ඨානය අවශ්‍ය වෙන්නේ. එහෙම හිතුවට මම ඇස් අරින්නේ නැහැ. පැය භාගයක් ඇස් වහගන්නවා කියා හිතුවනම් අවබෝධයෙන් ඇස් වහගන්න පැය භාගයකට මා මනසට රූපී මාතෘකා සපයන්නේ නැහැ කියන. නිකම් ඇස් වහගන්න එපා. ඒක සම්ප්‍රදායක් වතාවතක් නෙමෙයි ඇස් වහගන්න එක. අවබෝධයෙන් මොකද්ද මනසට නැතුවම බැරි මාතෘකා තොගයක් තොග මට්ටමින්ම සපයන්නේ නැති වෙනවා. නිකන් සිල්ලරට නෙමෙයි තොග වශයෙන්ම නවත්තලා දානවා. ඉතින් මේක මේ එහෙම කරා කියලා හිතින් එක නවතින්නේ නැහැ. නමුත් දැන් හිත පළවෙනි වතාවට ජීවිතේ අන්න කම්පණයකටපත් වෙනවා. මොකද සාමාන්‍යයෙන් අවදියෙන් ඉන්නකොට ඇස් වහගෙන ඉන්නේ නැහැ. කවුරුවත් ඇහැරගෙන ඉන්නකොට ඇස් වහගන්නේ නැහැ. ඉතින් මනස හුරු වෙලා තියෙන්නේම අවදියෙන් සිටින තාක්කල් දෙනෙත් විවෘතව තබා ගන්නට. එහෙම ඉඳලා එකපාරට ඇස් දෙක වැහෙන්නේ මොනව හරි රොඩක් එහෙම આવොත් වැහෙනවා. ඒ අර නිකන් ඇස් වහගන්නේ නැහනේ. මෙන්න එහෙම ඉඳපු එහෙම පුරුදු වුණු මනසට අදා ගන්න බැරි වෙනවා. මොකද මේ එකපාරට උනේ ශනිකව මනස කම්පණයකටපත් වෙනවා ඇස් වහගත්ත ගමන්. ඉතින් අන්න එක මොහොතකට සමහර විට එක චිත්තක්ෂණයකට මනසට හිතා ගන්න බැරි වෙනවා මොකද්ද මේ වෙන්නේ යන්නේ කියලා. මේ කර බලන්න අනපේක්ෂිත අවස්ථාවක හිතලම නෙමෙයි කලින් අනපේක්ෂිත අවස්ථාවක ශනිකව ඇස් දෙක වහගෙන බලන්න. හොඳට යමක් දිහා බලමින් ඉඳලා එක පාරටම ඇස් වහගන්න. කලින් හිත හිතින් නැතුව මනස නවතිනවා. එක තප්පරයකට විතර, තප්පරෙන් 100න් පංගුවකට විතර හිතා ගන්න බැරි තත්යකටපත් වෙනවා. ඉතින් බොහොම සුළු නිහඬතාවයකින් තමයි භාවනාව පටන් ගන්නෙම ওই විදිහට බැලුවොත්. හැබැයි ඒ අවබෝධයෙන් හිටියනම් ඒ නිහඬතාවය පේනවා. එහෙම නැත්නම් ඉතින් ඇස් වහගත්තා කියලා හිතේ ඇතිවෙනේ මන්දගාමි ස්වභාවය දකින්න ලැබෙන්නේ නැහැ. දැන් ඒක පළවෙනි උපක්‍රමය. මොකද්ද මේ ඇස් වහගන්න එක? ඊළඟට භාවනාවේදී කියනවා ටිකක් පුළුවන් නම් සංසුන් නිහඬ පරිසරයක් වෙලාවක් තෝරගන්න කියලා. ඉතින් ඒත් ඊළඟ උපක්‍රමය. කන තුලින් ලොකු දිගින් දිගටම මාතෘකා සැපීම බාධා කරනවා. සද්ද ඇහෙනවා, නමුත් වෙනද වගේ ඇහෙන්නේ නැහැ, කඩින් කඩ ඇහෙන්නේ. මේ තමයි උපක්‍රම. ඉතින් අනිත් අරමුණු කොහොමත් සපයන්නේ, කෑම කකා භාවනා කරන්නේ සාමාන්‍යයෙන් වාඩි වෙලා භාවනා කරනකොට සහගෙන. ඉතින් මේ විදිහට ඔය විදිහේ ස්වභාවයන් උදව් කර ගනිමින් කල්යාණ මිත්‍රවරුනි මේ මනසට නිහඬතාවයට කිට්ටු වෙන්න අපි සලස්සනවා. අවබෝධ කරගන්න මේ සමත භාවනාව කියන්නේ මානසික නිහඬතාවයකට මාවතයි. සමත භාවනාව කියන්නේ නිහඬ හිතක් සඳහා ඒ නිහඬ හිතක් හොයාගෙන යන ගමනේ වාහනේ තමයි සමත යානය. ඒක යානයක් විදිහට ධර්මයේ තියෙන්නේ. එතකොට යානියෙන් යන්නේ කොහාටද? ආධ්‍යාත්මික නිහඬතාවය කරායි. කිසියම් තැනක තියනවද ආධ්‍යාත්මික නිහඬතාවය? අන්න එතැනට යන ගමනයි සමත භාවනාව කියන්නේ. දැන් ඔය විදිහට ඔය කාරණා ටික ලැහැස්ති කරගෙන සූදානම් කරගෙන ඊළඟට ඔන්න කමඨහන් ගැන කතා කරනවා. ඉතින් මේ සාමාන්‍යයෙන් බොහොම ජනප්‍රිය කමඨහන් තමයි කිසියම් කාරණයක් ගැන හිතන එක. දැන් අපි හිතමු මෛත්‍රිය භාවනාව. අතර මේ මෛත්‍රිය ගැන භාවනා කරනවා කියා සාමාන්‍යයෙන් ලෝකේ ජනප්‍රිය වෙලා තියෙන්නේ සුවපත් වේවා, මම සුවපත් වේවා, හිතවත් අය සුවපත් වෙත්වා, අහිතවත් අය සුවපත් වෙත්වා, සියලු සත්වයෝ ආදී වශයෙන් හිතන්න. ඉතින් දැන් කෙනෙකුට ගැටලුවක් එන්න පුළුවන්. දැන් ආපෝ හිත හිතන ඉන්නෙම, දැන් මේ හිතන එක නවත්තන්න තමයි භවනාවට ආවේ, දැනුත් ආයේ හිතනවා. ඔව්, මේ මෙතන එක්තරා මනෝවිද්‍යාත්මක න්‍යායක් තමයි භාවිතා කරන්නේ. මොකද්ද? හිතන මනසම පාවිච්චි කරනවා නිහඬ මනසක් කරා යන්නට. එයාවම පාවිච්චි කරනවා එයාව නිහඬ කරන්න. එයාගේ කතාවම උදව් කරනවා. ඉතින් අපි දහසකුත් දේවල් ගැන හිතන මනසට දෙනවා එක දෙයක් ගැන හිතන්න. මේ ආනාපාන සතිය නෙමෙයි, එතන අපි මොනවත් හිතන්නේ නැහැ. සාමාන්‍යයෙන් අනුස්සති භාවනා කියන්නේ, අනුස්සති කියන්නේ නැවත නැවත හිතනවා. දැන් අනුස්සති භාවනාවක් කියන්නේ එකපාරක් හිතලා නවත්තනව නෙමෙයිනේ. සුවපත් වෙත්වා කියලා එකපාරක් හිතලා නැවැත්වීම භාවනාවක් නෙමෙයිනේ. නැවත නැවත අනුස්සති කියන්නේ ඒකයි. නැවත නැවත හිතනවා, නැවත නැවත මෙනෙහි කරනවා. මොකද්ද එකම දේ? දැන් බුදුරජාණන් වහන්සේගේ ගුණයක් අරගෙන බුද්ධානුස්සති භාවනාව වඩනකොට ඒ එක දෙයක්, එක ගුණයක් අපිට වැටහෙන එක ගුණයක් අරගෙන ඒ ගුණේ ගැන නැවත නැවත හිතනවා. එතන මේ එක වචනයක්, එක වාක්‍යයක් නැවත නැවත ලිවීමක් තමයි අනුස්සති භාවනාවෙන් කරන්නේ. මේ එතකොට මොකද වෙන්නේ? වෙන පළවෙනි කාරණේ තමයි දැන් මාතෘකා එකින් එකට පනින්න පුරුදු වෙච්ච මනස. මනසට පුරුදු නෑ එකම මාතෘකාවක් ගැන විතරක් දිගටම හිත හිත ඉන්න. එහෙම පුහුණු කළ පුහුණු වුණු මනසක් නෙමේ අපිට තියෙන නිසා දහමේ මේ මනස හඳුන්වන්නේ අත්ෙන් අත්තට පනින වඳුරෙකුට. වඳුරෙකු හොරෙලා නෑ එක මාතක මිනිත්තු ගානක් පැය ගානක් ඉන්න. එහෙම ඉන්න බෑ සාමාන්‍යයෙන් වඳුරෙකුට. ඕනෑ වුණත් එපා වුණත් වැඩක් තිබුණත් නැතත් බලන්න වඳුරන්ගේ රිලවුන්ගේ හැසිරීම දිහා හැම වෙලේම පනිනවා. ඒ අත්තෙන් මේ අත්තට, මේ අත්තෙන් තවත් අත්තකට, මේ ගහින් තවත් ගහකට. ওই විදිහට එහෙම තමයි වඳුරෙක් ඉන්නේ. අන්න මනසේ හැටි. මේ එක තැනක මනස ඉන්න පුරුදු වෙලා නැහැ. එකම දෙයක් ගැන හිත හිත ඉන්න පුරුදු වෙලා නැහැ. ඉතින් එතකොට මේ මනස පුහුණු කරනවා එක දෙයක් ගැන හිතන්න. කිසිම දෙයක් ගැන නොහිතා ඉන්න එකපාර පුහුණු කරන්න අමාරුයි. ඒ නිසා දැන් උපක්‍රමශීලී වෙනවා. දැන් පාවිච්චි කරනවා අනුපූර්ව ප්‍රතිපදාව. එකක් දෙනවා හිතන්න. මෙන්න මේ දේ ගැන විතරක් හිතන්න. බුදු ගුණයක් දීලා මේ බුදු ගුණේ ගැන විතරයි හිතන්න. මේ ශරීරයේ ස්වභාවයක් දීලා මේ අසුභ කියන්නකො පිළි ඒක ගැන විතරක් හිතන්න. නැත්නම් මෛත්‍රිය ගැන විතරක් හිතන්න. මේ විදිහට එකක් දෙනවා. ඉතින් මේ අන්න මනස පුහුණු කරනවා එක අරමුණක් වටා කරකෙන්න. හැම දෙයක් වටාම කරකුණු මනසට පුහුණු වෙන්න සිද්ධ වෙනවා එක අක්ෂයක් වටා භ්‍රමණය වෙන්න. ඒ දිගටම හිත කතා කරනවා. කතාව නැවතිලා නැහැ. හැබැයි දැන් මනසට සැහැල්ලුයි. බලන්න ඔය භාවනාවක් කරනකොට මනස සැහැල්ලු වෙනවා බොහෝම ඉක්මනට. නොහිතා හිටියෙත් නැහැ. දිගටම හිතුවා. හැබැයි සාමාන්‍යයෙන් හිත හිත ඉන්නකොට නොදැනෙන සැහැල්ලුවක් ප්‍රබෝධයක් සහ විවේකයක් දැනෙනවා අනුස්සති භාවනාවක. හේතුව අර අත්ෙන් අත්තට පනින ස්වභාවය මෙතනදී තාවකාලික වශයෙන් නතර කළා. දැන් අත්ෙන් අත්තට පනින්නේ නැහැ. හැබැයි හිතනවා දිගටම. එක දෙයක් ගැන එක වචනයක් එක වාක්‍යයක් නැවත නැවත රැව් පිළිරැව් දෙන්නට සලස්වනවා මනසට. ඉතින් මුලදී එකපාරට මනස මේකට එකඟ වෙන්නේ ඉඩක් ලැබිච්ච තැන රිංගල යනවා තවත් අත්තකට. අර පනින මනස කොයි වෙලේ හරි බලන්නේ පනින්නමයි. ඉතින් ආපහු ගේනවා අර මුලිත් තැනට. ආයෙත් දෙනවා හිතන්න. මේ හොඳ උපක්‍රමයක්. බොහොම මනෝවිද්‍යාත්මක උපක්‍රමයක්. එතන මේ හිතන්නෙත් අපි ප්‍රසන්න දෙයක් ගැනනේ. බුදු ගුණයක් කියන්නේ ඉතාම ප්‍රසන්න දෙයක්. මෛත්‍රිය කියන්නේ බොහොම ප්‍රසන්න දෙයක්. ඉතින් මේ ප්‍රසන්න දෙයක් මුලින් දෙන්නේ ඒ නිසා. මනස ප්‍රසන්න වෙනවා. ප්‍රසන්න දෙයක් ගැන හිතනකොට මනස ප්‍රසන්න වෙනවා. ඉතින් මේ සිතීමම පාවිච්චි කරනවා මනස පිරිසිදු කරන්නට. සිතීමෙන්ම තමයි මනස අපිරිසිදු වෙලා තියෙන්නේ. ඒ සිතීමම පාවිච්චි කරනවා මනස පවිත්‍රීකරණය සඳහා. ඊළඟට මේ අනුස්සති භාවනාවල තියෙන ප්‍රයෝජනය තමයි ඔය විදිහට මනස හුරු කළහම එකම අක්ෂයක් වටේම කරකැවෙන්න. අක්ෂ ගොඩාක් වටේ කරකැවෙන්න නෙමෙයි එක අක්ෂයක් වටේ දැන් කරකැවෙන්න. මෛත්‍රිය කියන බුදු ගුණ කියන ඒ අක්ෂය වටේ විතරයි මනස කරගෙන වෙන තැනකට යනකොට ආපහු ඇදගෙන එනවා. ඉතින් ඒකයි ඔය ගැට ගන්නවා කියන්නේ. ඔය කණුවක් වගේනේ කමඨහන විස්තර කරන්නේ. කණුවක් හිටවා ඒ කණුවේ ගැට ගහනවා. ගැට ගැහුවාම දුවනවා. මනස දුවනවා. හැබැයි කොච්චර දිව්වත් අන්තිමට බැලුවහම මේ අක්ෂය වටේ අර කණුව වටේ තමයි දුවලා තියෙන්නේ. ඉන් ඈතට දුවන්න බෑනේ කණුවක ගැට ගැහුවාම. අන්න ඒ ස්වභාවයට මනස යටත් වෙනවා. කිසියම් වීරියකින් මනස යටත් වෙනවා. මේ එහෙම පුහුණු කළාම මේ අනුස්සතිය ඔය විදිහට ආයාසයකින් පුහුණු කළාම මෙන්න මනසේ ඊළඟ ස්වභාවය පුරුද්දට අනුව දුවනවා. දැන් ඔය හිත දුවන්නේ පුරුද්දට අනුව. නැතුව මේ උත්පත්තියේ ස්වභාවය නෙමෙයි. මේක පුරුදු කළ දෙයක්. ඔය සංස්කාර කියන්නේ එකයි. දුවනවා කියන එක දුවන මනස කියන්නේ සංස්කාරයක්. සංකතයක්. අසංකතයක් නෙමෙයි, ඒක සංකතයක්. ඒ නිසා ඒ වෙනස් කරන්න පුළුවන්. අසංකතයක් නම් වෙනස් කරන්න මේක අපි හදාගත්ත දෙයක්. සංකත සංස්කාර කියන්නේ අප විසින් හදාගත්ත දෙයක්. මේ දුවන මනස අපි හදාගත්ත දෙයක් නිසා අපිට පුළුවන් දුවන මනස වෙනස් කරන්න. දැන් ඔන්න අලුත් සංකතයක් අපි හදනවා. මේ අනුස්සති භාවනාවකදී අලුත් සංකතයක් නිර්මාණය කරනවා, අලුත් සංස්කාරයක් හදා ගන්නවා. මොකද්ද? එකක් වටේ විතරක් දුවන්න, එකක් ගැන විතරක් කතා කරන්න. ඉතින් මේක පුහුණු කරාම බලන්න, මේ අනුස්සති භාවනාව මේක නිතරම පුරුදු කරන්නට ඕන දෙයක්. වාඩි වී සහ අනිත් වැඩවලදී හැම වෙලෙම ඉඩක් ලැබෙන වෙලාවේ බුදු ගුණයක් මෙනෙහි කරනවා, නැතිනම් මෛත්‍රී වඩනවා, සුවපත් වේවා කියලා හිතනවා. එතකොට ඒ තුල වෙනේවා හිතන්න ඉඩක් දෙන්නේ නැහැ. ඉඩක් නැහැනේ දැන්. මේකමයි හිතන්නේ. එතෙන්දී කාලයක් යනකොට මනස පුරුදු වෙනවා ඒ සෙක්කුව වටේම කරකැවෙන්න. ඒ කමඨහන කියන සෙක්කුව, ඒ මෛත්‍රිය හරි බුදුගුණ හරි කියන ඒ අක්ෂේ වටේම කරකැවෙන්න. මේක ඕනෑම දෙයකට පොදුයි. නිකන් කරකෝල 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 ටික වෙලාවක් අතෑරියහම නැවැත්තුවත් එයා කරකිනවා. එකපාරට නවතින්නේ නැහැ. ඒක තමයි ස්වභාවය. මේක සාමාන්‍ය නීතියක්. ඒ නීතිය මෙතනදිත් බලපවත්වනවා. වෙන දේවල් හිතන එක අඩු වෙලා ඕනෑ වුණත් නැති වුණත් මනස මෙහැම වෙලීම මේ අනුස්සතියම වඩනවා. එතකොට අර කෑ ගහන මනස නෑ දැන්. භාවනා කරන කොටත් නෑ, අනිත් වෙලාවටත් අඩුයි. අන්න ඒ වෙලාවේ මනස නිහඬයි කියලා කියන්න පුළුවන්. මක් නිසාද? මාතෘකාවෙන් මාතෘකාවට පැනීමක් නැති නිසා. අත්තෙන් අත්තට දැන් පනින්නේ නැහැ. සිටීමක් තියෙනවා. හැබැයි එක දෙයක් ගැන, එක දෙයක් ගැනම හිත හිත ඉන්නකොට කල්යාණ මිත්‍රවරුනි, අර ഘോഷාව අඩු වෙලා යනවා මනසේ. මනස ඒ අක්ෂය එක්ක එකතු වෙන්න පටන් ගන්නවා, කිට්ටු වෙන්න පටන් ගන්නවා. ටික 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 ඒ කමඨහන සමග ජීවත් වෙන්න පටන් ගන්නවා. කමඨහන තමන්ගේ දෙයක් බවට පත් කරගන්නවා. කමඨහනයි තමනුයි එකක් බවට පත් වෙනවා. මෛත්‍රියයි මමයි කියන්නේ දෙකක් නෙමෙයි, එකක් බවට පත් වෙනවා. ඉතින් අන්න එතකොට තමයි සමාධියක් කියලා කියන්නේ. දෙකක් විදිහට තියෙනකල් සමාධියක් නැහැ. එකක් බවට පත් වෙනවා. තර මනස හිතන්නේ වැඩිපුරම ඒ ගැන විතරයි. එතන මේක බොහොම ලස්සන උපක්‍රමයක්. මේ පාලනය කරගන්න බැරි අහු වෙන්නේ නැති නීති දැම්මට හැදෙන්නේ නැති මනසක් සංසම් කරන්න, නිහඬ කරන්න කල්යාණ මිත්‍රවරුනි අපූර්වම උපක්‍රමයක් තමයි බුදුහාමුදුරුවෝ අනුස්සති භාවනා විදිහට දීලා තියෙන්නේ. වචන ටිකක් දීලා මේ වචනම නැවත නැවත කියන්න කියන්නනේ හිතට ඕන කොයි වෙලේ කියෝ කියෝ ඉන්නනේ. ඉතින් මෙන්න මේ ටික කියෝ කියෝ ඉන්න, මේ ටික හැම වෙලේම කියවන්න කියලා වචන ටිකක් අපිට හදා ගන්න පුළුවන්. ඉතින් මේක බොහොම වටිනවා. දේන්සා තමයි අනුස්සති භාවනා වඩන්න පහසු. හිතේ පුරුද්දත් එක්කම යනවා. ගඟ ගලන ගැලීමට පල්ලහැට ගලාගෙන යන්න පුරුදු වෙච්ච ඒ රටාවම උදව් කරගන්නවා ආපහු හරවන්න. ඉතින් මේ කර බලන්න බොහෝ ඉක්මනට ප්‍රතිඵල දෙනවා. ආනාපාන සති භාවනාවට වඩා ඉක්මනින් මනසක් සංසුන් වෙනවා බොහෝ විට අනුස්සති භාවනාවක. ඒ හැඟීමත් එක්ක එනවනම් ඒ ශ්‍රද්ධාව එක්ක බුදු ගුණ භාවනාවේ, මෛත්‍රී භාවනාවේදී නම් මිත්‍රත්වයත් එක්ක නැවත නැවත එකම වචන ටිකක් කියවීමේදී එය කර බලන්න. මොහොතකට දෙකකට මනස මෙහි වන්න කල්යාණ මිත්‍රවරුනි, එකම වාක්‍යයක නැවත නැවත ඉඩක් දෙන්න එපා වෙන දෙයක් ගැන කතා කරන්න. දිගින් දිගටම මනසට කියන්නට ඉඩ දෙන්න, සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. සිතිවිල්ල හිතට ආවත් නැවත නැවතත් හිතන්න, සුවපත් වේවා, සුවපත් වේවා. හිතින් හැඟීමෙන් හදවතින්ම මනසට කියන්නට ඉඩ දෙන්න, සුවපත් වේවායි. දක්ුණත් දිගින් දිගටම කියන්න මනසින් සුවපත් වේවා. ඔබවම මතක් වුණත් සුවපත් වේවා. හිතවත් කෙනෙක්, මිත්‍රයෙක්, ඥාතියෙක් මතක් වුණත් සුවපත් වේවා. වැඩිය හිතවත්කමක් නැති කෙනෙකු සිහිපත් උනත් ඒත් හිත කියන්නේ සුවපත් වේවායි. බලන්න, අහිතවත්කම් කරන, අරියාදු කරන කෙනෙක් මතක් වුණහම පුළුවන්ද කියන්නේ සුවපත් වේවායි. කළොත් නැවත නැවත නිතර නිතර මේ මෛත්‍රී සහගත වචනය කතාව මනස ඒ තුලම නැවත නැවතත් රැඳේවි. ඒ ගැනම කතා කරාවි. බොහෝම ඉක්මනට මනසක් එකතු වේවි මේ කමඨහනත් එක්ක. එය අත්හදා බලන්න. තමන්ම එහි ඇත්ත නැත්ත ප්‍රායෝගිකව අත්දකින්න. ඉඩක් ලැබෙන විට මතක් වෙන කවුරුන් ගැන හරි සුවපත් වේවායි සිතමින්, ඇස් ඇරගෙන සිටින විට දකින හැම කෙනෙකු ගැනම. කතා කරනවා ඇහෙනවා නම් ඒ කතා කරන හැම දෙනා ගැනම හිතන්න පුරුදු කරන්න. සුවපත් වේවා. මේ භාවනාවෙන් ඔබ සුවපත් වෙයි. හැම දිනාටම තෙරුවන් සරණයි.